සමන්තචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු
සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනටම කංකා විතරනේ සැක ඇති තෙන් ඒ සැක දුරුකොට නිසි පරිදි ගලපා ගැනීම නොවේසනම් නිසි පරිදි විවරණය කර ගැනීම කියන අර්ථයෙන් ශ්‍රී සද්ධර්මයේහි ඔබට ඇති යම් ආකාරයක ගැටලු සහගත නොගැලපෙන නැත්නම් ඔබට නොහැඟෙන තැනක් ඔබට ඍජු ලෙසම කියවූ පමණින් පෙළදහමෙන් අවබෝධ කරගත නොහැකි තැනක් නිසි පරිදි වටහා දෙන අවබෝධයක් ලබා දෙන වැඩසටහනක් හැටියටයි ඔබ හැම දිනාම බොහොම තදින් වැළඳගෙන තිබෙන්නේ. ලංකාව පමණක් නෙවෙයි ලෝකෙ වටේ ඉන්න බොහෝ දෙනෙක් මේ වැඩසටහනට බොහොම ශ්‍රද්ධාවෙන් සමන් දෙන වගේ අපි දන්නවා. කරන ලද විදේශ සංචාරවලදී මේ පිළිබඳව අපිට ඌනෑ තරම් සාක්ෂි හමු වුණා. කෙසේ වෙතත් අද දවසෙත් ඔබ හැම දෙනා කෙරෙහි අනුකම්පාවෙන් විශේෂයෙන්ම මේ අමිල නිමල ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සමාජගත කරලීමෙහි උත්තුංග වීරිය යොදවමින් කටයුතු වල නියරත වෙන ශ්‍රී සද්ධර්මය ඒ තමන්ගේ පරිබාහිර නැත්නම් තමන්ගේ වටා සිටින පිරිස හා සමග නිවැරදි ලෙසම සමාජගත කරන්න නිති වෙහෙසෙන අපේ පින්වත් සමින්ද රණසිංහ මහත්මයාව ආයිබෝවන් කියලා අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමන් නිස්සරණ අධ්‍යාසයෙන් බොහෝ තැන්වලට ගිහිල්ලා විශේෂයෙන්ම ධර්ම දේශනා පවත්වමින් ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් මෙහෙයවමින් කටයුතු කරන නිහතමානී ගුණයහපත් පුද්ගලයෙක්. ඒ නිසා අපි එතුමාට ආරාධනා කරපු ආරාධනාවත් වසර ගණනාවක් පමාකොට තමයි පිළිගත්තේ. එතුමා ඒ තරමටම කාර්යබහුල තත්ත්වයක සිටින්නේ. නමුත් අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි සැපැමින අද දවසෙත් සංකා විතරණ වැඩසටහනට සම්බන්ධ වෙනවා. එතුමන් විසින් සෑම මාසකම අවසන් ඉරිදා දිනේ උදැසන 8 සිට දහවල් 1 දක්වා සෑම මාසකම සිව්වන ඉරිදා අවසාන ඉරිදාවේ උදැසන 8 සිට දහවල් 1 දක්වා එක පමණමන කාලය දක්වා ධර්ම සාකච්ඡාමය, ධර්ම දේශනාමය, භාවනාමය විශේෂ උපදේශාත්මක වැඩසටහනක් පැවැත්වෙනවා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ. මෙතුවක්කල් පැවති වැඩසටහන් වලට ලොකු විශාල ප්‍රතිචාර ලැබුණා සේම ඒ වැඩසටහන් ඒ ස්ථානයේදීම අපි පටිගත කොට කංකා විතරණී වැඩසටහන හරහා ඒවා ප්‍රචාරය කරා, විකාශය කරා, එය දකින දකින තවත් සදැහැති ජනතාව දිනෙන් දින එම ස්ථානයට ඇදෙන ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් මෙවර මේ වැඩසටහන ධර්ම සාකච්ඡාමය වැඩසටහන පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ 23 වෙනි ඉරිදා උදැසන 8ට. අපි ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම එතුමන්ගේ ආතාපි නමින් පවත්වාගෙන යන වෙබ් අඩවිය හරහා මේ කංකා විතරණී වැඩසටහන් ඔබට භාගත කිරීම කරගන්න පුළුවන්, බලන්න පුළුවන්, නරඹන්න, ඇහුම්කන් දෙන්න. සමහර කෙනෙකුට මේ එකවරම ග්‍රහණයට හසු වෙච්ච කෙනෙක්, තමන්ගේ නිතු ග්‍රහණයට හසු වෙච්ච කෙනෙක් කතා කරලා අහනවා, ඉරිදා රෑට සෙන්සුරාදා රෑට යන වැඩසටහන හරිම අර්ථ සම්පන්නයි. ළඟදිද පටන් ගත්ත කියලා සමහර අය. ඒ අය ළඟදි බලන්න පටන් ගත්තර වැඩසටහන පටන් අරගෙන දැන් වැඩසටහන මම හිතනවා 16ක් පමණ 17ක් මේ දක්වා සිදු කරලා හමාරයි. ඉතින් ඔබට පුළුවන්කම තියෙන පෙර දිනම් අපි පොය දවසේ පමණයි මේ විකාශය කරේ. නමුත් දැන් හැම පළමු සහ තෙවන සෙනසුරාදාවෙම රාත්‍රී 9ටත් පසුදා අලුයම 3ට සහ 11:30ටත් මේ විකාශය කෙරෙනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා මේ වෙබ් අඩවිය හරහාත් අපේ විශේෂයෙන්ම www.thebuddhist.tv කියන වෙබ් අඩවිය හරහාත් ඔබට මේ කංකාවිතරණී පැරණි වැඩසටහන්, විකාශයේ වුණු වැඩසටහන් නැරඹීමේ අවකාශය භාග්‍ය තිබෙනවා. ඒ නිසා එයත් සිහිපත් කරගෙන අපි සූදානම් මේ කාලාන්තරයක් පුළුල්ලේ නැත්තම් වැඩසටහන් දෙක තුනක් පුරාවට කතා කරපු මාතෘකාවක්ම ඉදිරියට එහි දිගුවක් හැටියට ගෙන යන්න. බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි වර්තමාන සමාජයේ මේ ප්‍රාණඝාතයේ කියන අකුසල කර්මය, නැත්තම් ඒ පංචසිල් පද පහෙන් නැත්තම් පංචශීලයේ ප්‍රථම ශික්ෂා පදයේ හැටියට අපි ආරක්ෂා කරන්න නිති වෙහෙසෙන කටයුත්ත අපි අතින් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ නිසා මම කැමති ඔබතුමාගෙන් පැරණි මීට පෙර පැවතිච්ච වැඩසටහන් වලදී කතා කරපු දේවල් වල සම්පින්දනයක් සමගින් විශේෂයෙන්ම වර්තමාන සමාජය පිළිබඳව අපි ඇයි මේක කතා කළ යුත්තේ, මේක පිළිබඳව වර්තමානයේ තිබෙන ගැටලුව මොකද්ද මේ තරමට, මොකද මේක මං හිතනවා විවාදාසම්පන්නම මේ සිල්පදේ වෙන්නේ නැති මේ පාණාතිපාතා වේරමණී ශික්ෂාපදං සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය. ඒ නිසා මම කැමති ඔබතුමන්ගේ ඒ පිළිබඳව යමක් දැනගෙන ඉන්න අනතුරුව අපි අද දවසේ කතාවට ප්‍රවේශයක් ලබා ගන්න.
ඔව් සජිත් මහත්මයා, ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කාරණයම කොයිතරම් බැරෑරුම්ද කියනවා නම්, මේ සිල්පදය කොයිතරම් ප්‍රමාණයක් රැකීමෙන් නිවන් දකින්න පුළුවන්ද, කොයිතරම් ප්‍රමාණයක් රැක්කේ නැත්නම් ඒ නිවනට බාධාවක් වෙනවද කියන කාරණාව දිවස්ලාභීකට තීරණය කරන්න අමාරුයි. දැන් දිවස්ලාභීකට තමන් අතට ගන්න බත් පිඩේ ඉන්න දහස් ගණන් සත්වෝ දැක්කහම තීරණයක් කරගන්න බැරුව යනවා, මෙය ආහාරයට ගත යුතුද, එහෙම නැත්නම් ආහාරයට ගත්තොත් නිවන වළකිනවද, සිල්පද බිඳෙනවද, සීල විසුද්ධියට පැමිණෙන්නේ නැද්ද කියන කාරණාව. ඉතින් මේ කාරණය පවා හරියටම අර්ථ දක්වන්න පුළුවන් උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් ඒ කාරණේදී මෙය කොයිතරම්ම සර්වඥතා ඥාණයෙන්ම දේශනා කළ යුත්තක්ද කියන කාරණාව වැදගත් වෙන්නේ. දැන් අපිට බොහෝ වචන පොඩි කාලේ ඉඳලම ඇහිලා තියෙන නිසා අපි ඒව හැල්ලුවට ලක් කරනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, මේ සියලු සත්‍යය, සංඝ රත්නය, නිවන වගේ වචන අපිට ඇහිලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා මේ පොඩි වැඩයි කරන්න තියෙන්නේ, මේ ඉක්මනට නිවන් දකින්න පුළුවන්, අපි හැමදේම දන්නවා කියලා. ඉතින් හැමදේම දන්නවා නම් තාම නිවන් දකින්න බැරි වුණේ මොකද කියන කාරණාව තමයි ප්‍රශ්නයකට නගන්න තියෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය හෝ මධ්‍යම ප්‍රතිපදාව කියන වචන සරල නම් මේ වචන නොතිබ්බ නිසා නිවන් දැක්කේ නැතුව නෙමෙයි, මේ වචන පිළිබඳ හරි අවබෝධයක් නොතිබ්බ නිසා නිවන් දැක්කේ නැහැ භාගතුන් වහන්සේ පහළ වෙන්න කලින්. එහෙම නැත්නම් අපිට වඩා බොහොම දියුණු මට්ටමක මිනිස්සු ඒ දවස්වල ඉඳලා තියෙනවා. ඉතින් මේ සමහරු නොඑක් නොඑක් පිළිවෙත් අනුගමනය කරන්න පටන් ගන්නවා මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සම්පූර්ණ කිරීම පිණිස. නමුත් බෞද්ධයෙක්, තිසරණ සරණ ගිය බෞද්ධෙක් මේ ශිල්පදය රැක්ක යුත්තේ මොන ප්‍රමාණයටද කියන එක හරියටම දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ඒ ශිල්පදය රකින්න පටන් ගන්න තේරෙන්නේ නැහැ, රැකලා අවසන් කරන්න තේරෙන්නේ නැහැ සීල විසුද්ධියට එනකන්. ඒ කියන්නේ සීල විසුද්ධිය කියලා කියන්නේ ආර්යකාන්ත සීලය සම්පූර්ණ කරගත යුතුයි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ රහතන් වහන්සේලා අපි දිහා බැලුවාම රහතන් වහන්සේලාට කැමැත්තක් ඇති වෙන්න ඕන අපි රකින්න සීලය පිළිබඳව. ඉතින් මෙන්න මේ කාරණාව සම්පූර්ණ කිරීම පිණිස අපි මේ ශිල්පදය ඉතා හොඳින් දැනගත යුතුයි. ඊට අමතරව මේ ශිල්පදය සාමාන්‍ය ජීවිතයට යොදා ගන්න ආකාරය පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. එහෙම නැත්නම් අපි හිතන් ඉන්නේ අපි මේ ශිල්පදය රකින්නවා කියලා. නමුත් සමහර කෙනෙක් අද කාලේ මේ තමන්ට මාර්ගඵල තියනවා කියලා හිතන් ඉන්නවා. නමුත් ගෙදර වසවිස පාවිච්චි කරලා සත්තු මරද්දි. ඉතින් ඒ වගේ මට්ටමක් අද ලංකාවේ තියෙනවා. මොකද ශිල්පද එකක්වත් දන්නෙත් නැතුව තමයි සමහරු තමන්ට මාර්ගඵල තියනවා කියලා හිතන් ඉන්නේ. ඉතින් නොඑක් නොමග යවන ආයතන නිසාත් එහෙම වෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් අපිට නොමග යන්න අවශ්‍යතාවයක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ අපට අනුකම්පාවෙන් ත්‍රිපිටකට්ට කතා අපිට ගෙනත් දීලා තියෙනවා.
ඔව්.
ඉතින් ඒ ත්‍රිපිටකට්ට කතා අපේ හැම පන්සලකම තියෙද්දි අපටත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තියෙද්දි අපි රැවටෙන්නේ කුමක් නිසාද කියලා ගැටලුවක් එනවා. මොකද අපට එහෙනම් තියෙන කම්මැලිකම නිසා වෙන්න ඕන අපි රැවටෙන්නේ. මොකද පොත දිහා බලන්න තියෙන මැලිකම නිසා. ඉතින් ඒ කාරණේදී අපිට මතක් කරන්න තියෙන්නේ මේ කවුරුත් කිව්වට පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කිව්වත් වැරද්දක් තියෙනවා නම් අපේ වචන එක විතරයි ත්‍රිපිටකට්ට කතාවේ වැරද්දක් නැහැ. ත්‍රිපිටකට්ට කතාවේ තියෙන එක තමයි අපේ මාර්ගෝපදේශය හැටියට අපි පාවිච්චි කළ යුත්තේ. ඒ නිසා නුවණ තියෙන මිනිස්සුන්ට හැකියාව තියෙනවා තමන්ගේ මැලිකම පස්සෙ කළා මේ ත්‍රිපිටකට්ට කතාව වෙත යොමු වෙලා නිවැරදිව මේ දේවල් දැනගෙන තමන්ගේ මාර්ගය සාදා ගන්න. ඉතින් තමන්ගේ මාර්ගය නිවැරදිව සාදාගත්තොත් බොහෝ විට තමන්ට සුගතිගාමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැපයක් ලබන්න පුළුවන්, නිර්වාණය හෝ ලබන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් මොනව හිතන් හිටියත් වෙන්නේ තමන්ට වෙන්න තියෙන දේ. ඒක වළක්වන්න බෑ. ඉතින් මේ විදිහට අපි සාකච්ඡා කරලා බලමු මේ සාමාන්‍ය ජීවිතේට කොහොමද
බලපාන්නේ කියලා. දැන් බොහෝ දෙනා අතරේ තිබෙන කතාබහ තමයි දැන් ප්‍රාණඝාතය කියන එක අකුසලයක්. ඒක වලකිය යුතු ශික්ෂාපදයක් ඇරෙට අපි නිතර නිතර සපත කරනවා පන්සිල් සමාදන් වෙද්දී. කෙසේ වෙතත් දැන් මේ එදිනදා ජීවිතේ අපාතෙන් සිදු වෙන හෝ සිදු කරන්නට සිද්ධ වෙන යම් යම් දේවල් නිසා මගේ අතින් මේක වුණාද දන්නේ නැහැ. මගේ අතින් පරපණක් නැසුණාද දන්නේ නැහැ කියලා නොදන්න අය ඉන්නවා. ඒක බොහෝ දෙනෙක් දැනගන්න කැමැත්තෙනුත් ඉන්නවා. ඒ නිසා ඕනෑම මම හිතනවා මේ ධර්ම දේශනාවක් අවසානයේ ඔබට යම් දහම් ගැටලුවක් තිබුණා නම් අහන්න කියලා දේශකයාණන් වහන්සේ හෝ ඒ දේශකයා කිව්වොතින් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් ඕක. මේ කතා කරන මම පවා එහෙම අවස්ථාවකදී අහපු නිසායි මම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නේ. දැන් ඔය උකුණ වගේ සත්තු අපේ හිසෙහි කොණ්ඩේ, දැන් අපිට නම් ඒ උකුණු ප්‍රශ්නේ නැහැ. නමුත් මේ හිසකෙස් තිබෙන අයට තිබෙන ලොකු ප්‍රශ්නය මේ උකුණු ප්‍රශ්නේ. ඒක දිග හිසකෙස් තියෙන කාන්තා පර්ශයට දැඩි ලෙස තියෙනවා. ඉතින් එතකොට උකුණු ඉවත් කිරීම කියන කාරණේ, මම කියන්නේ ඉවත් කිරීම කියන කාරණේ යම් ආකාරයක ප්‍රාණගත අකුසලද නැත්නම් ඒක වැරදිද, ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවද?
උකුණන් ඉවත් කිරීම ප්‍රාණඝාතයක් නෙමෙයි. උකුණන් මැරීම තමයි ප්‍රාණඝාතයට හසු වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් විනෝදය පිණිසත් පුරුද්ද නිසාත් උකුණෙක් අල්ලගත්තාම මේ තලලා අයින් කරන්න පුරුදුලා තියෙනවා. ඉතින් ඒ තලන ක්‍රියාවලිය නම් සම්පූර්ණ ප්‍රාණඝාතයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට ඉතින් අපට බොහෝ දුක් විඳින්න වෙනවා කියලා අනුරූප වූ තැලීම් වලට ලක් වෙලා මරණයටපත් වෙන සිද්ධ වෙනවා කියලා තමයි මේ ධර්මානුකූලව විග්‍රහ කරන්න වෙන්නේ. නමුත් දැන් සමහර පුරුදුලා තියෙනවා මේ උකුණන් ඉවත් කිරීමේදී මේ වතුර භාජනයකට ඉවත් කරන්න. මොකද මේ උකුණන් තැලීමේදී මේ ලේ යතේ ගෑවෙන නිසා, ඒකට අකමැති නිසා තමන් නිකන් අත හොද ගන්නවා වගේ පහසු කාරණයකට මේ උකුණන් වතුරට දානවා. ඉතින් දැන් ඒකෙදී ඒක කොයිතරම් හොඳද කියලා නම් කියන්න ටිකක් හරි අමාරුයි. මොකද උකුණට බැරි වෙලාවකත් ඒ වතුර ජීවත් වෙන්න බැරි නම් ඒකත් ප්‍රාණඝාතයක්ම තමයි.
උකුණට වතුර ගිලිලා මැරුණොත් එහෙම අපිටත් ඊට අනුරූපව කවදා හරි ගිලිලා මැරෙන්න සිද්ධ වෙයි.
ඔව්, අනුරූප කර්මයක් තමයි සිද්ධ වෙන්නේ. බොහොම භාගතුන් වහන්සේ බොහෝ සෙයින්ම දේශනා කරලා තියෙන්නේ තමන් කරන දේ තමන්ට සිද්ධ වෙනවා කියන එකයි. ඉතින් තව කෙනෙක්ව ගිනි තියලා මැරුවොත් තමන් ගිනි අරගෙන තමයි මැරෙන්නේ. ජලයේ ගිල්ලලා මැරුවොත් දැන් සමහරු එක කාන්තාවක් බල්ලෙක්ව ගලක ගැට ගහලා ගැඹුරු වතුරකට දානවා. ඉතින් ඒ කාන්තාවත් පසු කලෙක බොහොම උසස් නිලයක් දරන ස්වාමියෙක් ඉඳද්දි නැවේ කපිතාන්ගේ බිරිඳ වෙලා ඉඳද්දි ඒ නැව සම්බන්ධ ගැටලුවකට පත් වෙලා ඒ පිරිස තීරණය කරනවා ඒ කාන්තාව ගලක බඳලා දාන්න ඕනි කියලා. මොකද ඒ කාන්තාව නැවෙන් ඉවත් කරන්න අවශ්‍යතාව තියෙන්නේ. නමුත් කපිතාන්වරයා කියනවා මට බලන් ඉන්න බෑ මේ කාන්තාව කෑ ගහලා අඬද්දි. ඒ නිසා වෙන ක්‍රමයකට අයින් කරන්න කියලා. ඒ නිසා ගලක මැදලා වතුරට දානවා. ඉතින් අර බේරෙන්න තිබ්බ අවස්ථාවේ කුඩා බෝට්ටුවකින් හරි ඉවත් කරන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා තමන් අර කරපු කර්මය නිසා. ඉතින් අර ඒ වගේ මේ උකුණන් ඉවත් කිරීම කොහොම ඉවත් කරත් එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මරන්නේ නැතුව විසි කරන්නයි තියෙන්නේ.
මට දැන් පුංචි තවත් ගැටලුවක් මත වෙනවා. ඔයහා සමානම දැන් අර අනුරූප කර්ම ගැන කියද්දි මට මේ එක දෙයක් සිහිපත් වුණා. මේ පුවත්පත්වල ජාතික පුවත්පතක මේ සෑම සතියන්තයකම පළ වෙනවා අපේ මහාචාර්ය නන්දසේන රත්නපාල ශූරීන් ලියපු මේ එතුමාගේ පරේෂණ ඇසුරෙන් ලියපු විවිධ පවුකම් කරපු අය එවැනිම ප්‍රතිවිපාක විඳින්මින් මේ ආත්මෙදිම දිටදම වේදනීය කර්ම වශයෙන් විඳවන ආකාරය නැත්නම් ඒ ජීවිතේ තොර වෙන ආකාරය උදාහරණයක් ඇටියට හරකා තමයි ගෙදර ඇති කරන හරකාගේ දිව කපපු මිනිස්සෙක්ගේ දිව කපලා මැරෙන තත්යක්. ඒ වගේම මේ උල් වලින් ඇනලා මොනවා හරි සත්තු මැරුවා නම් එයත් උල් වලින් ඇනලා මැරෙන තත්යක් ආදී වශයෙන් ගොඩක් දේවල් අපිට එකපාරට අර පේතවත්තු කියලා දෙද්දි බුදු මේ විදුහාමුදුරුව අපේ රටේ ජනතාව පවට බිය වුණා වගේ අපිත් රෝමෝද්ගමණය වෙන සුළු සිද්ධි වාර්තා කරනවා. ඒත් එක්කම දැන් ඔය මදුරුව සහ මේ මකුළු ඉවත් කිරීමෙත් මම හිතනවා බුද්ධ ආගමේ ස්වාමීන් වහන්සේලාට විශේෂ ක්‍රමයක් කියලා දීලා තියෙනවා කියලා මම අහලා තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙන්. එතකොට මේ මකුළුව ඉවත් කිරීම සහ මදුරු ඉවත් කිරීම වගේම ඔය ඔබතුමා කියපු උකුණන් ඉවත් කිරීම කියන කාරණේදී අර පොඩි කරන එකට මේ මිනිස්සු සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා. දැන් මදුරුව විශේෂයෙන්ම මදුරුව අපිව කෑවනේ. මදුරුව එහෙම මදුරුව අපිව කන එක හරියද? මදුරුව කන නිසායි අපි මරන්නේ. ඒ නිසා මේ පව ටිකක් අඩුයි. අපිට හිංසාවක් කරන නිසා අපි නිකන් මේ නිකන් හිට මදුරුවෙක් ගිහින් මැරුවේ නෑ. අපිව කාලා අපේ ලේ බොන සතෙක්මයි මැරුවේ. ඒකත් අපි මැරුවේ නෑ. ඔන්න අත ගියා එකපාරට. එහෙම කියන අවස්ථාව දෙනවා. ඔබතුමා මේක විග්‍රහ කරන්නේ කොහොමද?
ඔව් දැන් ඇත්තටම අපි කලින් වතාවෙත් සාකච්ඡා කරා මේ තණ්හාවේ මට්ටම් හතරක් ගැන. වස්තුවට තියෙන තණ්හාව නිසා ප්‍රාණඝාත කිරීම, අඹුදරු ඥාතීන්ට මිත්‍රයන්ට තියෙන තණ්හාව නිසා ප්‍රාණඝාත කිරීම, තමන්ගේ අතපය අවයව අංගෝපාංග මේ ශරීර අංග බේරා ගැනීමට ප්‍රාණඝාත කිරීම සහ ජීවිතය බේරා ගැනීමට ප්‍රාණඝාත කිරීම කියලා මට්ටම් හතරකට තියෙනවා. දැන් ওই කාරණාව තණ්හාවේ පාරමිතා විභංගයේදී තියෙන්නේ මට්ටම් තුනකට. බාහිර වස්තුව සහ අඹුදරු ඥාති මිත්‍රාදීන් තියෙන්නේ පාරමිතා කොටසට. උපපාරමිතා කොටසට තියෙන්නේ ශරීර අංග සම්බන්ධ කොටස. පරමත පාරමිතාවට තියෙන ජීවිතය සම්බන්ධ කොටස. ඉතින් ජීවිතය අතහැරලා පිනක් කරොත් තමයි පරමත පාරමිතාවක් වෙන්නේ. නමුත් ඒක පින කරලා තමන්ගේ නිවනට ප්‍රාර්ථනා කරොත් විතරයි. ඉතින් දැන් මේ කාරණාවේදී මේ තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න කියලා හරි මදුරුවෙක් මරනවා නම් කෙනෙක් ඒකේ සර්ව සම්පූර්ණ ප්‍රාණඝාතයක් තියෙනවා. ඊට අමතරව දැන් මේ උකුණන් ඉවත් කිරීම ආදී දේවල් කල්පනා කරලා බැලුවාම දැන් උකුණන් ඉවත් කිරීම විතරක් නෙමෙයි දැන් සමහර කාලයකට අපි දන්නවා මේ ඇහි පිහාට්ටේ තියෙන ඒ රෝමයන්ට වැළඳෙනවා බෝ වෙනවා සත්තු විශේෂයක්. ඉතින් කාලෙන් කාලට ඒවද වෙන්නේ. ඉතින් ඒව ඉවත් කිරීමේදී මරන්න නැතුව ඉවත් කරනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව අපි දන්නවා මකුණන්. ඒ මකුණන් ඉන්න කොට්ටමෙට්ට අවුවට දාලා ඉවත් කරන්න කියලා තියෙනවා. මකුළු දැල් උඩින් ඉඳලා පල්ලෙහාට කඩන්න කියලා විශේෂයෙන් කියලා තියෙනවා. උඩින් ඉඳලා පල්ලෙහාටයි කඩන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මේ කොට්ටමෙට්ට අවුවට දැමීම මේ තමන් අඳින පළඳින මේ රෙදි සෝදා ගැනීම ඒ වගේ දේවල් තහනම් කරලා නැහැ. ඇඟ සෝදා ගැනීම මේ හැම කාරණයකදීම සතුන් මැරෙනවා. භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා කුරා කූඹියක් ඉඳලා මරන්න එපා කියන එක. කුරා කූඹියක් කියලා කියන්නේ කුහුඹියාට වඩා යම් ප්‍රමාණයක් කුඩා සතෙක්. ඒත් කුහුඹුවෙක්ම තමයි. පාලියෙන් කියන්නේ කුන්ත කිපිල්ලක කියලා. ඒ කුරා කූඹියාගේ ඉඳලා මරණ එක නවත්වන්න ඕනේ. ඊට පොඩි සත්තු ගැන හිතන්න එපා කියලා තියෙනවා. මොකද ඊට වඩා
කුඩා ජීවීන් වැනි සතුන්.
ශුද්ධ ජීවීන් කියලා කිව්වට අපි ඉගෙන ගත්ත මේ වෛරස් බැක්ටීරියා නෙමෙයි. මේ සියලු අංගෝපාංග සහිත ඊට වඩා විශාල සතුන් ඉන්නවා. අපේ ඇඟේ මේ ලෝක ජනගහනයට වඩා සතුන් ඉන්නවා. අපි දැන් ඉදිරියේදී මේ වීඩියෝ පාඩ ටිකක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අපේ කනේ කොයිතරම් සත්තු ඉන්නවද? එහි කොහොමද ඉන්නේ? මේ හිසකෙස් අතර කොහොමද ඉන්නේ? හිසකෙස් අතර සහ ඔළුවේ තියෙන සම ඇතුලෙන් කොහොම සතුන් ගමන් කරනවද? තමන්ගේ බඩවැලේ කොයිතරම් සතුන් ඉන්නවද දැන් සමහර හිතන්නේ තමන්ගේ බඩවැල ඉතාම පිරිසිදුයි කියලා. ඉතින් මම කියන්නේ එවැනි පුද්ගලයෙක් පරි වේලාවක්වත් එහෙම මේ හදිස්සියේ මාර්ගනතුරකට ලක් වෙලා තමන්ගේම බඩවැල දකින්න සිද්ධ වුණොත් එතනම සීනේ තියෙන තරම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ සතුන් ඉවත් කිරීමේදී වසවිස පාවිච්චි කරන්න එපා කියලා කියන්න වෙනවා. මොකද කිසිම කාරණයකදී වසවිස පාවිච්චි කරන්න එපා කියලා කියන්න තියෙන්නේ. ඉතින් මොකද දැන් අපි සාමාන්‍යයෙන් මේ පිඟම්බඩු සෝදන රසායන ද්‍රව්‍යයක් අපි පාවිච්චි කරන්නේ මේ අපිටත් හොඳ මට්ටමකින් වඩා විස
දේවල් වගේ ඩිෂ්වොෂර් එකක් වගේ එකක්
කරා. ඔව්. එතකොට මේ පිඟම් සෝදන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපටත් යම් ප්‍රමාණයක් කැවෙනවා. මොකද අපි සර්ව සම්පූර්ණයෙන්ම හොදන්න සමර්ථ වෙන්නේ නැහැ. ගැවුණාට පස්සේ යම් ප්‍රමාණයක් අපිටත් කැවෙනවා. එතකොට එවැනි දෙයක් පාවිච්චි කළා ඕනම දෙයක් පිරිසිදු කරන්න පුළුවන්. නමුත් වසවිස පාවිච්චිය වසවිස කියන එක පාවිච්චි කරන එකේ පරමාර්ථයම ප්‍රාණඝාතයමයි.
ඔව්.
ඒ නිසා වසවිස කියන එක කිසිම ආකාරයකින් මේ පාවිච්චි කරන්න බෑ.
ඔව්. සමිත මහත්තයා දැන් කැරපොත්තන්ට කූඹින්ට ওই හූනන්ට විශේෂයෙන් මේ දසල හූන අසංගතේ හරියට ප්‍රශ්නයක් වෙනවා. මේ කෑම ටිකක් ඇරලා තියන්න බෑ හූන වෙයිලා මේ හොට දාන තත්ත්වයක් තියෙන සමහර ගෙවල් වල. කී ඔයියට විතරත් අර ස්ප්‍රේ කරලා එනම් මරන්නම කියලා අපි දන්නවනේ. නමුත් දැන් සමහර අවස්ථා තියෙනවා මේ රසවත් ආකාරයට නිකන් චොක්ලට් වගේ දෙයක් තිබ්බම මීයෝ ඒක කාලා මියදෙනවා. ඒ සමහරලාට දුර්ගන්ධයක් ඇති වෙන්නේ නැහැ. දුර්ගන්ධයක් ඇතුළේ මීයෙකුට අපි වහ ටිකක් තියන්න බය වෙන්නේ සමහරලාට මීයා එක කාලා කොහෙ ගිහින් මැරෙයිද දන්නේ අපිට මල කුණ ඇදලා ගන්න බැරි තැනක මැරුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන නිසා දැන් ඒකත් පහසුවට හදාගෙන මිනිස්සු සුවඳවත් නැත්නම් මේ මල කුණ දුගඳ නොහමන ආකාරයට මැරෙන්න තත්යක් සහ අර චෝක් එක අඳිනවා වටේට අපි දකලා දෙනවා මේ කෑම තියලා තියෙන මේසේ කකුල් වල චෝක් එකකින් අඳිනවා. එහෙම නැත්නම් අර ආයතන වල පාව අපි දකලා දෙනවා අහුමුළු වල තියලා තියෙනවා පෙට්ටියකට දාලා චූටි චූටි කෑලි වගේක්. ඒවා මං හිතනවා මේ ශරීරගත වෙන්නේ නැහැ. ඒවා තියෙනකොට බයට එන්නේ නැහැ සත්තු. හරි මොකක් හරි තත්ත්වයක්. ඒවා මොකද හිතන්නේ? ඒවා ප්‍රාණඝාතක සිද්ධ වෙන්නේ නැහැ හැබැයි.
ඒ ගැන හරියටම ඉතින් පරීක්ෂා කරලා තමයි දෙයක් කියන්න වෙන්නේ. මෙහෙම කියන්න පුළුවන්. දැන් යම් ද්‍රව්‍යයක් නිසා සත්තු මැරෙන්නේ නැත්තම්
එහෙම ප්‍රාණඝාතයක් නැහැ.
ප්‍රාණඝාතයක් නැහැ. හැබැයි මෙතනදී ඒක ඒ යම් රසායනිකයක් ආග්‍රහණය කරලා සතා ගිහිල්ලා හරි මැරෙනවා නම් එතන ප්‍රාණඝාතයක් තියෙනවා.
අනිවාර්යයෙන්.
එහෙම නැත්තම් කෙලින්ම ප්‍රාණඝාතය සඳහාම නම් මේ රසායනික පාවිච්චි කරන්නේ යම් දෙයක් පාවිච්චි කරන එතන ප්‍රාණඝාතය තියෙනවා. දැන් මීයක් අල්ලනකොට වුණත් අපිට මේ කතුරක් තියන්න අවශ්‍ය නැහැ. මේ 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 පෙට්ටි හදලා තියෙනවා.
මේ කූඩ හදලා තියෙනවා.
මේ කූඩ හදලා තියෙනවා. ඒවට අල්ලලා ඈතකට ගිහින් දැම්මට එහෙම විශේෂ පවක් කියන්නේ ප්‍රාණඝාත බවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් උපදේශක් දෙනවා නම් කියන්න තියෙන්නේ අපි එකම තැනක් තෝරගෙන ගෙදර ඉන්න හැම මීයෙක්ම එකම තැනකට ගිහින් දැම්මොත් අර පෞල් කැඩුවා කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් දැන් ඒ වගේ අර හිතන්න පැති ගොඩක් තියෙනවා. මොකද
අපි කාරණේ මම හොඳට ප්‍රත්‍යක්ෂයෙන් දන්නවා. මොකද මගේ කාරණේ සිද්ධ කරනවා මී කූඩයකට අල්ලාගෙන අර සමහරු කියනවා මේ ඉව නැති වෙනවා කියලා මේ වතුර
මගේ
නිවසට යාබදෝ මේ අතනකල ඔය තියෙන්නේ මං අනිවාර්යෙන් ඔයට එහා පැත්තට ගිහිලා එකම තැනකින් උදාහරින්නේ මගේ දරුවෝ දෙන්නත් එක්කන් ගිහිලා එයාටත් පෙන්නන දැන් බලන්න අපි මේ මැරුවේ නෑ මේ ඕන්න අපි දැන් ඒගොල්ලන්ගේ පවුල තාත්තා අම්මා හොයාගෙන යයි කියලා ඒගොල්ලන්ට පොඩි ආදර්ශයක් දීලා ඒක කරන්නේ ඒ නිසා ඔබතුමා කිව්වා හරි එතකොට සමින්ද මහත්තයා මේ තුවාල වලට බේත් දාන කොටත් සමහර අවස්ථාවලදී පවු සිද්ධ වෙන අවස්ථා තියෙනවා නේද? දැන් මේ තුවාල වලින් ඕජස් ගන්නවා වගේ මේ පණුව වගේ එනකොට ඒකට
ඔව් දැන් ඔය දීර්ඝ කාලයක් ඇඳන් වල සිටීම නිසා සහ ඔය නොඑක් ආසාදින තත්ත්ව නිසා මේ පණුවන් සහිත ඇහැට පේන ලොකු පණුවන් සහිත තුවාල තියෙනවා. ඉතින් මේ බුදුදහමේ විග්‍රහ වෙන ආකාරයට මේ බෙහෙත් පාවිච්චි කිරීමේදී සීමා මඩවල නැහැ. රහතන් වහන්සේලා පවා බෙහෙත් පාවිච්චි කළා තියෙනවා.
ඔව්.
එතකොට දැන් මේ සියලු දේ අතහැරපු රහතන් වහන්සේලා බෙහෙත් පාවිච්චි කරපු නිසා දැන් අපි යම් දෙයක් ශරීරගත කරගන්නවා නම් බෙහෙතක් මුයින් ගන්නවා නම් ඉතින් පළමුවෙන්ම මේ ආමාශයේ ඉන්න සතුන් බොහෝ ගාණක් ඒකට ලක් වෙනවා. ඉතින් එහෙම තහනමක් කළා නෑ. දැන් බඩේ ඉන්න පණුවට එළියට වෙලා ඉන්න පුළුවන්ද කියලා එහෙම අර්ධදැක්වීමක් නෑ. නමුත් විරේක බෙහෙත් බොන්න පුළුවන්, නොඑක ආකාරයේ බෙහෙත් බොන්න පුළුවන්. එහෙම තහනමක් නැහැ. බෙහෙත් වල තහනමක් නැහැ. බෙහෙත් දාන්න කිසිම තහනමක් නැහැ. පුළුවන් තරම් ඉන්න සතුන් ඉවත් කරලා ඒ තුවාලයට බෙහෙත් දාන්න කිසිම තහනමක් එන්නේ නැහැ. ඉතින් ඒකෙදි දැන් කොහොමත් අපි වසවිස පාවිච්චි කරන්නේ නැහැ නේ මේ බෙහෙත් දැමීමේදී. මොකද Tamanta වසවිස මේ
ගැවෙනවද
ශරීරගත වෙනවද කොහොමත් මේ ගොඩක් අය මුලා වෙලා තියෙන දෙයක් තමයි මේ අවට පරිසරයට ගෙදර බිමට හෝ වතු පිටි වලට මේ වසවිස පාවිච්චි කිරීමේදී අපිට වසවිස එන්නේ නැහැ කියන එක මුලාවක් හැටියට දකින්නේ. මොකද අපි දන්නවා මේ DDT උනත් මේ ජලාශයකට ගලාගෙන ගිහිල්ලා මාළු හරහා හෝ අපිට එනවා. ඉතින් මේ කොහොම හරි වැඩිපුර එකතු වෙලා කැවෙන්නේ අපිටම තමයි අන්තිමට. ඉතින් ඒ නිසා තමයි වසවිස පාවිච්චිය වසවිස වෙළඳාමත් තහනම් වෙළඳාමක් හැටියට තියෙන්නේ.
දැන් මේ ලෝක ලංකාවේ ප්‍රවණතාවයක් වෙලා තියෙන වකුගඩු රෝගය ආදී දේවලුත් මං හිතන්නේ ඔය හරහා වෙන්නේ නැති වසවිස මේ උදාහරණය නිසා.
මෙහෙමයි මේ පංචශීලයේ අපි කතා කරන්න පටන් ගත්තා විතරයි මේ පංචශීලයේ ප්‍රධානතම පළවෙනි ආනිසංසය හැටියට භාගතුන් වහන්සේ දක්වන්නේ මේ උත්සාහ කළොත් පොහොසත් වීමයි. භවභෝග සම්පත් වැඩි වෙනවා කියන එක. ඉතින් දීර්ඝායුෂ්ක සම්පත්තිය වැඩි වෙන කාරණාවක් තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම.
ඔව්.
ඊට අමතරව අතින් පයින් හෝ ආයුධ වලින් අනුන්ට හිංසා කිරීම රෝග බහුල වෙන කාරණාවක්. ඉතින් අපි ඇත්තටම මේ දේවල් පාවිච්චි කරනවා නම් අපිට මේ බොහෝ ප්‍රදේශවල තියෙන මේ හොඳ කරන්න බැරි ඕ බහුලව පැතිරිච්ච රෝග වලින් බේරෙන්න පුළුවන්. මොකද කියලා තියෙන්නේ රටම පන්සිල් රකින්නකොට ස්වභාව ධර්මය පාවා ඒ කාරුණික වෙනවා කියලා ඒ පිරිසට. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් කියන්න තියෙන්නේ වසවිස පාවිච්චි කරන්න එපා. ගෙවල් වල ගේන්නත් එපා. ගෙනාවම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන්ට තියෙනවා නම් ඉවත් කරලා දාන්න. එහෙම නැත්නම් මේ සිල්පදේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේ සතුන් මරන්න නැතුව ඉවත් කරන්න. දැන් මීයන් එන තැන් වල වැහුවා නම් බොහෝ විට එන්නේ නැහැ. මොකද එන්න තැනක් එන මීයා යන පාර හදාගෙන ඉන්නේ. එතකොට මේ මීයන්ට බහින්න පුළුවන් වයර් වැනි යම් දෙයක් බටයක් වැනි දෙයක් තියෙනවා නම් ඒවා ආවරණය කරලා වළක්වන්න ඕනේ එන්න බැරි වෙන්නේ. එතකොට බොහෝ සෙයින් අඩු වෙනවා ඒ කරදර.
දැන්
සමහර රටවල් අපිට ආරංචි වෙනවා මේ ඉතා කුඩා කරපොත්තන් බහුල වශයෙන් ගෙවල් වලට බෝ වෙනවා. වසවිස පාවිච්චි කරන්නේ නැතුව කොහොමද ඉවත් කරන්නේ?
ඔව්
කියන කාරණාව. ඉතින් ඒක අපේ තේරුමේ හැටියට ඉතින් පැහැදිලි කිරීමක් කරනවා නම් සුදුසු නම් බාර ගන්න පිළිගන්න කියලා කියත හැකි. ඒ රටවල තියෙනවා මේ වැකුම් යන්ත්‍ර. අපේ රටේ තියෙනවා. නමුත් ඉතින් පහසෙන් සපයා ගන්නත් පුළුවන් වෙනම වැකුම් යන්ත්‍රයක් තියාගත්තාම ඒ සතුන්ම ඒ වැකුම් යන්ත්‍රයෙන් අරගෙන ගිහිල්ලා
ඈත ප්‍රදේශවල උදාහරණ.
ඔව් එළියටම උදාහරිනවා. මොකද දැන් ගොඩක් දෙනෙක් ගෙදරට සර්පෙක් ආවත් හිතන්නේ මේ සතාව මරන්න ඕනේ කියලා. මේ සතාව මරන්න නෙමෙයි ඕනේ. ගෙදරින් ඉවත් කරන්නයි නිවසින් ඉවත් කරන්න තම අවශ්‍යතාවය තියෙන්නේ. දැන් සමහරු බයයි නිවසින් ඉවත් කරාම මේ සතාට මේ ආයෙන්න හිතේ කියලා. දැන් එහෙම සතුන්ට හිතෙන්නේ නැහැ. මොකද බොහෝ සතුන් මේ පිටත වටපිටාවේ වාසය කරනවා ජීවත් වෙනවා. නමුත් ඒ සතුන්ට වැරදුන වෙලාවක තමයි අපේ නිවසක් ඇතුළට එන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් සතෙක් අපේ නිවසක් ඇතුළට ඇවිල්ලා ඉන්න කැමති නෑ. ඉතින් අපේ තියෙන අර අනියම් බිය නිසා බොහෝ දෙනෙක් ප්‍රාණඝාත කරගන්නවා. ගෙදරට සතෙක් આવුවත් මරන්නම ඕනේ කියලා. මෙතන කරන්න ඕනේ මරන්නේ නැතුව කොහොම හරි ඉවත් කරන එකයි. ඒ ඉවත් කිරීම කරාට පස්සේ ඒ සතාගේ පාර හොයාගෙන ආය යනවා. ඉතින් දැන් සමහර කෙනෙක් හිතනවා මේ අපි මේ ඉවතට දැම්මොත් අනික් ගෙවල් වලට කරදරයි. ඉතින් එහෙම සිතවිල්ලක් තියෙනවා නම් ප්‍රාණඝාතය කියන එක කරාම මොකද වෙන්නේ? නොකරාම මොකද වෙන්නේ කියන කාරණාව කල්පනා කරන්න ඕන. ඇත්තටම කියනවා නම් දැන් ප්‍රාණඝාතය කියන එක කළාම අපිට සුවසේ ජීවත් වෙන්න පුළුවන් නම් භාගතුන් වහන්සේත් අපිට ඒක අනුමත කරනවා. ඒ කියන්නේ දැන් අපි කැමති නැත්තම් අපේ දරුවෙක් මැරෙනවට, අපේ සහෝදරයෙක් මැරෙනවට ඒ ප්‍රාණඝාතය අපි කරලා කවදාකවත් ඒදී අපිට හම්බෙන්නේ නැහැ. මේ ජීවිතේදී දරුවෙක් වෙනුවෙන් විතරක් නෙමෙයි අම්මා තාත්තා වෙනුවෙන්වත් සතෙක් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන පුද්ගලයා ඊළඟ ජීවිතවලදී ඉපදෙන්නේ තමන්ගේ කිසිම ඥාතියෙක් මැරෙන්නේ නැති පරම්පරාවක. ඒ කාරණේ විශේෂයි.
ධර්මපාල ජාතකය කියන්නේ.
ඔව් දැන් මම පාසලේදී ධර්මපාල ජාතකය ඉගෙනුවාම අපිට පිළිගත හැකි කරුණක් එතන තිබුණේ නැහැ. මොකද අපිට ප්‍රඥාව තිබුණේ නැහැ ඒ කාලේ. ඒක අඳුර ගන්න. ඉතින් දැන් හිතලා බලන්න දැන් එක්තරා පුද්ගලයෙක් මේ ප්‍රාණඝාත සිල්පදයේ දන්නේ නැතුව හරියට සලකන්නේ නැතුව අවුරුදු 20ක් හෝ 30ක් හෝ ජීවත් වෙලා ඊට පසු කලක සමාදන් වෙනවා. සමාදන් වුණාම ඒ පුද්ගලයා සමහරවිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මම මදුරෙක්වත් මරන්නේ නැහැ ඒ තාම්මව මදුරුව කනවා නේ කියලා. ඉතින් මේ අවුරුදු ගාණක් කරපු ප්‍රාණඝාත එකපාරටම අවුස්සෙ ඉන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ක්‍රමානුකූලව ඔහුට සාහනයක් ලැබෙනවා. හැබැයි මේ සිල්පදයේ හරියටම රැක්කොත් ඔහුට එක ආනිසංසයක් ලැබෙනවා. ඔහු මැරෙන්න බය නැති බුද්ධලෙක් බවට පත් වෙනවා. මොකද ඔහුට තේරෙනවා එක් කලකදී මම ජීවත් වුණත් මට හොඳයි, මම මැරුණත් ඉපදෙන්න හොඳ තැනක් කියලා. ඉතින් ඒකේ කානිසංසයක්. හැබැයි තමන්ව ලෙඩ වෙන්නේ නැහැ කියලා ආනිසංසයක් දකින්නේ නැහැ. තමන්ට කවුරුත් කරදරයක් කරන්නේ නැහැ කියලා ආනිසංසයක් දකින්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාට දරුවෙක් ලැබෙනවා නම්, ඒ දරුවව හික්මවනවා නම් උපන්දාසිට මරන්නේ නැහැ කියන මට්ටමේ. ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා දන්නේ නැති කලකවත් අතින්වත් කූඹියෙක්ව මරන්නේ නැහැ, කලන්නේ නැහැ කියන මට්ටමට දරුවව හික්මවන්න හැකියාවක් තියෙනවා නම්, ඒ දරුවට ඒ ජීවිත කාලය ඇතුළත ඊට වඩා දැඩි විශ්වාසයක් ඇති වෙනවා. මොකද මං ජීවිතේටම සතෙක් මරලා නැහැ කියලා. හිතලා බලන්න, ඒ දරුවටත් දරුවෙක් හැදෙන කාලයක ওই විදිහටම හික්මෙව්වොත් પરම්පරා කීපයක් කොහොම එනකොට ඒ પરම්පරාවල කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේ නැති මට්ටමක් එනවා කියන එක තමයි ධර්මපාල ජාතකයේ තියෙන්නේ. ලෙඩ වෙන්නෙත් නැහැ, අකාලේ මියන්නෙත් නැහැ කියලා. කොටින්ම තමන්ගේ පවුලට සම්බන්ධ 16ක්වත් අඩු වයසින් මැරෙන්නේ නැහැ කියන්නේ. මොකද දැන් ස්වාමියාගේ අනසක තියෙන නිවස තුල 16න්ට පවා ප්‍රාණඝාතය තහනම්. මොකද දැන් තමන්ට නම් මේ නිවස අයිති, මේ නිවසට ඇවිල්ලා ආගන්තුකෙක් සත්තු මරුවත් තමන්ට අයිති වෙනවා. තමන් බලන් හිටියොත් විරුද්ධුන්නේ නැත්තම්. ඉතින් තමන්ගේ සේවකෙක් මරද්දි හරි දැන් අපි තුන් දැන් අපි කැමති නැහැ සත්තු මරන්න. ඒ හින්දා සේවකයෙකුට කියනවා මේ සත්තු ටික අතුගාලා දාන්න කියලා. ඉතින් එහෙම කිව්වහම තමන් දන්නවා නම් මේ සත්තු ටික මැරෙනවා කියලා. මැරෙද්දි මැරෙන බව දැනගෙන කිව්වනම් ඒ කරන ප්‍රාණඝාතික ආනත්තික වශයෙන් එනවා. සත්තු මරන්නේ නැතුව පරිස්සමට එකෙක්වත් මරන්නේ නැතුව යම් දෙයක් කරනවා නම් තමයි ප්‍රාණඝාතය එන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා මේ කාරණාවල් බැලුවහම ජීවිතේට ඈඳගත්තොත් විතරයි තමන්ට හරිම ආනිසංසයක් ලැබෙන්නේ.
හොඳයි. එතකොට මේ ඉතාමත්ම සාරගර්භ වූ කාරණා රාශියක් අපි කතා කරමින් පවතින්නේ. දැන් මේ ආකාරයට අපි කතා කරගෙන යද්දී මට හිතෙනවා මෙහෙම දෙයක්. දැන් අපි ඔය රෝහල් වලදී සිද්ධ කරන යම් එක්තරා කාරණාවක් තිබෙනවා. මේ තමන්ගේ ඥාතියෙකු හට අවසානයේදී මේ අවසර ලබා දීම. දැන් කියන්නේ අපි තමු ලයිෆ් සපෝර්ටර් එකක් ගලවනවා වගේ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අත්සන් ගන්නවනේ මේ විශේෂයෙන්ම මේ අනුමැතිය ලබා දෙන බාරකාරය. ඒතර දෙමෝපියක් ගෙනන් ඒක දරුවෝ විසින් අත්සන් කළ යුතුයි. දරුවන් ගෙනන් දෙමෝපියෝ විසින්. එහෙම නැත්නම් බාරකාරයෙක් බිරිඳනම් ස්වාමියා ආදි වශයෙන් ඒ අත්සන් තැබිය යුතුයි. දැන් ඕකම වර්තමාන සමාජයේ විවිධ අය අතර ලොකු ආන්දෝලනාත්මකව අදහස් වමාරු වෙනවා මේ මරණීය දඬනය පිළිබඳව. දැන් මරණීය දඬනය කියන කාරණේ අපේ නීතියෙන් වළංගු දෙයක් වුණාට මරණීය දඬනය ලබා දුන්නට මරණීය දඬනය ක්‍රියාත්මක වෙන නම් රටේ විධායක ජනාධිපතිවරයා දිනයක් වේලාවක් තැනක් නියම කළ යුතුයි. ඔහුගේ අනුමැතිය අත්සන සහිතවයි මරණය මේ සිදු කරලා ඒ දඬුවම සම්පූර්ණ පරිපූර්ණ තත්ත්වෙටපත් වෙන්නේ. නමුත් අපේ ලංකාවේ මෑතක ඉඳලා 1979 පමණ ඉඳලා ඒ මරණීය දඬනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් එතකොට සමහරු කියනවා මං හිතනවා මේ ජනාධිපති කෙනෙකුට මේකට අත්සන් තැබුවාම ඔහුට පෞපිරෙයි කියලා වෙන්න පුළුවන් මේ බෞද්ධ රටක. ඒ නිසා එහෙමද දන්නේ නැහැ කියලා තේම කතා තියෙනවා. ඔය වගේ ඒ කතාවයි මේ කතාව එකට එකතු කරොත් එහෙම අපේ අම්මා හෝ තාත්තා ඔපරේෂන් කරන්න ප්‍රශ්නයක් නැහැ. මරුණත් කමන්නේ. හැබැයි මේ ප්‍රතිකාරය කර යුතු නිසා අත්සන් කරනවා. මේ අත්සන් කිරීම තුළ තිබෙනවද යම් කිසි ආකාරයක මේ ප්‍රාණඝාතය වක්‍රව හෝ සිදුවීමක්?
ඒ අත්සන් කිරීම තුළ වක්‍රව නෙමේ කෙලින්ම සිද්ධ වෙනවා ආනත්තික වශයෙන්. දැන් ඇත්තටම ඒ කාරණේත් කතා කළ යුතුයි. ඊට අමතරව මේ ජනාධිපතිතුමා ගැන ඒ ජනාධිපතිතුමාගේ නිලය ගැන කතා කරද්දී ඒ ජනාධිපතිතුමා අත්සන් කරන්න ඕනේ මේ මරණීය දඬනය සම්බන්ධයෙන් කියන කාරණාව. එතන ඒ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් ඒ කරුණ විතරක් නෙමේ අපේ ව්‍යවස්ථාවනුව තියෙන්නේ. මං හිතන්නේ අපේ ජනාධිපති තුමෙකුට බේරෙන්න පුළුවන් විදිහේ වාසනාවන්ත ව්‍යවස්ථාවක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ. මොකද මේ හමුදාව ගැන කතා කරොත් එහෙම අපි ප්‍රථමයෙන්ම දැන් හමුදාවේ යම් බලෑණියක හෝ යම් කුඩා මේ කණ්ඩායම බට කණ්ඩායමක ඉන්න සොල්දාදුවා වෙන වෙනම ගිහිල්ලා තමන්ට ලැබෙන අනානුව සතුරාව මරනවා නම් ඒ තමන් මරණ සංඛ්‍යාව විතරයි තමන්ට ප්‍රාණඝාත හැටියට එකතු වෙන්නේ. ඉතින් ඊට අමතරව දැන් ඒ අනදෙන නිලධාරියා අවසර දුන් පරිදි නම් මේක කරන්නේ ඒ එක එක බටපිරිසේ ඉන්න සියලු බටයන්ගේ ප්‍රාණඝාත ප්‍රමාණය අනදෙන නිලධාරියාට ආනත්තික වශයෙන් ලැබෙනවා. ඉතින් ඒ ලැබෙනකොටත් හරිම සංකීර්ණ විදිහක් බුදුදහමේ දේශනා කරන්නේ ඒ වෙලාව සම්බන්ධයෙන්. අනදෙන පුද්ගලයාට අනදුන්න මොහොතේ සම්පූර්ණ වෙනවා සියලු ප්‍රාණඝාත ටික, කරන පුද්ගලයාට කරන මොහොතේ තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ ඒ වගේ බට කණ්ඩායම් කීපයක් බල ඇණියක තියෙනවා නම් ඒ බල ඇණියට අනදෙන පුද්ගලයාට ප්‍රධාන නිලධාරියාට මේ සියලු ප්‍රාණඝාත වක්‍රව නෙමෙයි කෙලින්ම ආනත්තික වශයෙන් සර්ව සම්පූර්ණ ප්‍රාණඝාත අකුසල කර්ම හැටියට කර්මපත හැටියට එකහුව වෙනවා. ඉතින් මේ ආකාරයට මේ තමන්ගේ අනක් අණුව නම් අවසරයක් ඇතුව නම් මේ කටයුතු කරන්නේ හමුදාපති දක්වා එකතු වෙලා නවතින්නේ නැහැ, ජනාධිපති දක්වාම දුවනවා.
මොකද සන්නද්ධ සේවාවන්හි අනදෙන ප්‍රධානියා වෙන්නේ ජනාධිපති නිසා.
ඔව්, ඒ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලුම කටයුතු වලදී ඊට අමතරව දැන් රටේ කොච්චර මස් කඩවලට පර්මිට් දීලා තියෙනවද? එතකොට මොනවාද මත්පැන්
වලට
පර්මිට් දීලා තියෙනවද? ඒ හැම දෙයක්ම වගේ ජනාධිපති දක්වා මේ පාලන තන්ත්‍රයේ ඉන්න ඉහළ නිලධාරීන්ට පහළ නිලධාරීන්ට අස්සම් කරන්නේ නැති පහළ නිලධාරීන්ට අහුවෙන්නේ නැහැ. නමුත් අස්සන තබන නිලධාරියගේ ඉඳලා ඉහළ නිලධාරීන්ට එක් අහුවෙනවා ආනත්තික වශයෙන්. ඉතින් ඒ කාරණාව සුළුපටු කාරණාවක් කියලා හිතන්න අමාරුයි. ඉතින්
ඒගොල්ලෝ ජනාධිපතිවරයෙක් වෙනවා කියලා කියන්නේ මහා පහු කන්දක් රස් කරගන්න.
ඔව්, පින් කන්දකුත් කරගන්න පුළුවන්.
පින්
වගේ කරගන්න පුළුවන්. නමුත් පහු කන්දක් අනිවාර්යයෙන්ම එතෙන්ට යනකොටම ලියවිලා තියෙන්නේ. ඉතින් අර ඒ නිසා බොහොම භයානක තත්ත්වයක් තියෙනවා කියලා දහමානුව කියන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් Tamanට බොහෝ සෙයින්ම ඒවයින් ගැලවෙන්න සහ Tamange ශේෂ්ඨයන් තෝරා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. නමුත් දැන් රට රකින්න හමුදා නිලධාරියෙකුට පිනක් සහ පව් දෙකම සිද්ධ වෙනවා. Taman කරන ප්‍රාණඝාත ආදී දේවල් වලට පව් සිද්ධ වෙනවා. රට රැකීම බුද්ධ ශාසනය බේරා ගැනීම කියලා පිනකුත් එක්ක හු වෙනවා. එහෙම නැත්නම් කවදාක්වත් භාගතුන් වහන්සේ ගේ ශාසනය බේරා ගැනීම පිණිස දුටුගැමුණු රජුගේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුටුගැමුණු රජුව මරලා තියෙන සංඛ්‍යාව කිව්වොත් බොහෝ දෙනෙක් පිළිගන්නේත් නැහැ. ඉතින් ඒ තරම් විශාල කෝටි ගාණක් මරලා තියෙන්නේ බුද්ධ ශාසනය බේරා ගැනීම සඳහා. නමුත් ඒ බුද්ධ ශාසනය බේරා ගැනීම බොහෝ සෙයින්ම නිවන් දකින සත්ව සංඛ්‍යාව කියන්න බෑ මේ ශාසනයක. ඉතින් ලංකාවෙත් කෝටි ගණනක් ඊට පස්සේ රහත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ප්‍රාණඝාත වලට සහභාගී වීම, යුද්ධ වලට සහභාගී වීම නම් සංසාරින් දැද්දී අපි ගණන් කරන්න බැරි තරම් වෙලා තියෙනවා. නමුත් මේ නිවන් දැකීම කියන කාරණාව නම් වෙලාම නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ සංසාරේ ඉන්නේ. ඉතින් සංසාරයේ මේ තරම් කාලයක් සැරිසරන පුද්ගලයන්ට එක අවස්ථාවක් හරි නිවන් දකින්න ලබා දෙනවා කියන එක මහා පුණ්‍ය කර්මයක්. ඒකයි මේ පුණ්‍ය කර්මයේ විශේෂත්වය. එහෙම නැත්නම් අපි යුද්ධ කරලා නැත්තේ නැහැ. නැත්නම් බැලුවහම දැන් බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතයක් අයින් කරනවා කියුවාම සමහර කෙනෙක් හිතන්න පුළුවන් මහා විශේෂ ක්‍රියාවක් කියලා. ඉතින් ගුණධර්ම අඩු පුද්ගලයෝ අතර නම් ඒක විශේෂ ක්‍රියාවක් වගේ පේන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් රජ කෙනෙක් එක රටක රජ කෙනෙක් තව රටක කුමරියක්ව විවාහ කරගන්න නිසා යුද්ධකට ගියොත් එම රජ්ජුරුව වෙනුවෙන් මැරෙන්නන පිරිස බැලුවහම කෝටි ගාණක් මොකටද මේ මැරෙන්නේ කියලා බැලුවොත් අන්තිමට අපරාධ කියලා හිතනවා. තමන්ගේ ඥාතීන් අතහැරලා, දරුවන් අතහැරලා, වස්තු අතහැරලා රජ කෙනෙක් තමන්ගේ රජ්ජුරුව වෙනුවෙන් යන්නේ. රජ්ජුරුව යන්නේ තමන්ගේ කාම මේ යම් තෘප්තියක් ලබන්න, තමන් එක කාන්තාවක් ලබා ගන්න මේ යුද්ධ කරන්නේ. ඉතින් එහෙමත් මිනිස්සු දිවි පුදනවා නම් උතුම් වූ භාගතුන් වහන්සේගේ ගුණ දන්න පුද්ගලෙක් භාගතුන් වහන්සේ වෙනුවෙන් යම් දෙයක් කරනවා කියන එක ඉතින් ලොකු දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඒක අවම දෙයක් හැටියටයි අපිට නම් පේන්නේ. ඉතින් ඒකෙදි මේ අපි රටක් හැටියට මොනවද කරන්න ඕනේ
ඔව්
කියන එක බැලුවහම මේ අනදීම් වශයෙන් දැන් මේ ප්‍රාණඝාත සිද්ධ වෙන තවත් ආකාර තියෙනවා. ඒ කියන්නේ දැන් ඩෙංගු මර්ධනයට අපි දක්වන ප්‍රතිපදාව
ඔව්
බැලුවහම හිතාගන්න බෑ මේක බුද්ධාගමේ රටක්ද කියලා. මොකද භාගතුන් වහන්සේ අර්ථ දක්වලා තියෙන්නේ යම් කෙනෙක් අතින් පයින් පහර දෙනවා නම් රෝග බහුල වෙනවා. ඒ කියන්නේ නැවත මනුස්ස ලෝකයේ පුදුනහම රෝග බහුල වෙන්නේ. මේ මරපු ගමන්ම රෝග ගහපු ගමන් රෝග බහුල වෙන්නේ නැහැ. නැවත මනුස්ස ලෝකයේ පුදුනහම තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ ඒ හේතුවෙන් නිරයක ඉපදිලා නැවත දීර්ඝ කාලයක් ජීවිත කෝටි ගණක් නිරේන් නිරේට ගිහිල්ලා තිරිසන් වෙලා പ്രേත වෙලා ඊට පස්සේ තමයි මනුස්ස ලෝකයට ඉපදෙන්නේ. ඒ ඉපදුනහම රෝග බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ප්‍රාණඝාත කරාමත් වෙන්නේ එහෙමයි. අල්පායුෂ්ක වෙන්නේ නැහැ එකවරම. නමුත් ඒ ප්‍රාණඝාත කරන પરම්පරාවල ඉපදින ඊළඟ પરම්පරාවට අවශ්‍ය අල්ප වෙනවා. මේ Taman දැන් කරද්දී ඒක බලපාන්නේ අපිට නැවත මනුස්ස ලෝකයට ඉපදුනහමයි ඔය සතර අපායන් වල ඉපදිලා කෝටි ප්‍රකෝටි වාර ගණන් ඊට පස්සේ ලැබෙන දුර්ලභ අවස්ථාවෙත් අපිට අඩු ආයුෂ කාලෙකින් මැරෙන්න වෙනවා කියන එකයි මේ කියන්නේ. ඉතින් දැන් භාගතුන් වහන්සේ මේ තරම්ම දීර්ඝායුෂ්ක වීමට ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා තියෙද්දි මදුරුව මරලා ඩෙන්ගු වලින් චිකන් ගුන්නෑ වලින් බේරෙන්න හදන එක අබෞද්ධ පිළිවෙතක් කියලා තරේම කියන්න ඕන. ඒ කාරණාව සලකන්නේ නැති නිසා ඩෙන්ගු වලට පිළියම් සොයද්දී චිකන් ගුන්නෑ වගේ දෙයක් එනවා. නැවත නමක් නැති ලෙඩක් ඉස්සරහටත් මතු වෙනවා. ඒ වගේ මේ අපි නම දැනගත්තට වැඩක් නැහැ. ලෙඩේ නම දැනගත්තත් නැතත් අල්පායුෂ්ක වෙන එක සිද්ධ වෙනවමයි මේ ප්‍රතිපදාව තුල. ඉතින් කලයුත්තේ රටක් හැටියට ධර්මානුකූලව කරන විග්‍රහයක් අනුව මේ මදුරුව මරණ එක නැවැත්තුවාම මදුරුවන්ගෙන් වෙන කරදර ටික නැති වෙනවා කියන එක. මොකද දැන් බෞද්ධාංශයේ දේශනා කරන්නේ සතර සර්ප රාජ කුලයන්ට මෛත්‍රී කරන පුද්ගලයෙකුට ඒ සතෙක් ඇවිල්ලා දෂ්ට කරත් මැරෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් නයි විසට මැරෙන්නෙත් නැහැ කියලා කඳපිරිතේ භාගතුන් වහන්සේ දේශනා කරනවා නම් නයෙක් ඇවිල්ලා දෂ්ට කරත් ඒ භික්ෂුව නයාට මෛත්‍රීක වැඩලා තිබුණා නම් මැරෙන්නේ නැහැ. ඉතින් මදුරුවාට මෛත්‍රී කරාම මදුරුවන්ගෙන් වෙන උපද්‍රව වලින් බේරෙන්න ක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න වෙන්නේ මේ මදුරුවන්ට මෛත්‍රී කිරීමයි. ඉතින් මේ කාරණාව විශේෂයි. ඒ නිසා කියන්න තියෙන්නේ මේ මදුරුවෝ එක්කව වෙන තැන් තියෙන්න කියලා කියන්න නෙමෙයි මම කියන්නේ. මදුරුවෝ බෝ වෙන එක වලකින විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් මදුරුපණු ඉන්දද්දී උංගු මරලා Taman දීර්ඝායුෂ් කියන ප්‍රාර්ථනා කරන්න එපා. මොකද මේ අපි පොඩි කාලෙත් පොල් කොඹ තිබ්බා. ටින් කැබලි තිබ්බා. නමුත් ඩෙන්ගු තිබුණේ නැහැ.
ඔව්.
ඉතින් නුවණ තියෙන මිනිස්සු කල්පනා කරලා බලන්න ඕනේ ඒ කාලෙත් පොල් කොඹ තිබ්බනම් පොල් කටු තිබ්බනම් ටින් කැබලි තිබ්බනම් මදුරුවොත් හිටියනම්
ඔව්
ඩෙන්ගු තිබුණ නැත්තේ කොහොමද කියලා. මොකද මිනිස්සු බහුල වශයෙන් පන්සල් වලට නැමිලා හිටියා. දැන් එnde එnde දුර්වල වීම සමග තමයි ලෙඩ රෝග බහුල වශයෙන් ඉදිරියට එන්නේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ භාගතුන් වහන්සේ කියපු විදිහට මේකෙන් ගැලවෙනවද? එහෙම නැත්නම් අපිම ක්‍රමයක් හදාගෙන අබෞද්ධ පිළිවෙතකට යනවද කියන එක. ඉතින් ඒ තීරණය මම හිතන්නේ ජනතාව ගත්තොත් අපිට මදුරු කරදරයක් නැති වෙනවා. මදුරු හිටියත් අපිට කරදරයක් නැති වෙනවා.
කරදරයක් නැතුව ඉන්න පුළුවන්. එහෙනම් මට හිතෙන්නේ මේ අපි සංස්කෘතික වෙන්න වෙන්නේ නැත්තම් අපි බෞද්ධ ප්‍රතිපදාවන් වලින් ඈත් වෙන්න තමයි අපිට මේ වගේ සෝබාදහමින් අතුරුආන්තර නැත්තම් විවිධ අනර්ථකාරී ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඔබ දැහැමි වෙන තරමට සදැහැමි වෙන තරමට සුචරිතවත් වෙන තරමට ඔබට හානිකර තත්ත්වයන් අවම වේවි. ඒ වගේම අපි කතාව කර කර හිටපු එකේ අවසානයේ දක්වා ආවොත් එම් අපි හමුදාව පිළිබඳව කතා කරා. දැන් අපි අහලා තියෙනවා දැන් හමුදා සෙබලෙක් මට මේ කතාව කිව්වේ අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියක වෙන සුජාත අත්තනායක මහත්මිය. එතුමිය කිව්වේ මේ එතුමියගේ පුතා රට වෙනුවෙන් දිවි පිදුව 1992 දී මගේ මතකෙනි වැරදි නම් සංජය අත්තනායක කියලා එතුමා ඒ අවස්ථාවේදී ඒ මෑණියන් දිගින් දිගටම පින්කම් කටයුතු කරන ගමන් මට කිව්ව දවසක් මේ පුතා මේ ඔය රට වෙනුවෙන් මේ අය යන්නේ ඒ සොල්දාදුව ඉතින් ගිහිල්ලා මේ සතුරා ඉදිරියේ වෙඩි උණ්ඩය නැත්නම් තමන්ගේ අවිය තබාගෙන එහෙම මරාගෙන මැරෙනකොට නැත්නම් මේ වෙඩි තියෙනකොට ඉස්සරහට සතුරා එනකොට ද්වේෂ සහගතව මිය යන්නේ. එතකොට චුති චිත්තය පැහැදිලි නෑ. ඒ නිසා එයාට පින්දි යුතුයි කියලා මම චුති චිත්තය පිළිබඳව කතා කරන්න මේක අවස්ථාව කරගන්නේ නෑ. නමුත් එවැනි ආකාරයට රට රකින්න කියන උදාර තේමාවෙන් ගියා වුණත් සිද්ධ වෙන්නේ මේ අකුසල කර්මයක් මේ ප්‍රාණඝාතයෙන්. ඒක එතකොට බලාගෙන ගියාම හමුදා සෙබලෙකුට මේ රකින්න බැයිද මේ සීලේ මේ ප්‍රාණඝාතය කියන එක?
ඔව් දැන් හමුදා සෙබලෙක් ගැන කතා කරද්දී රට රකින්න සෙබලෙක් ගැන විශේෂයෙන් කතා කරද්දී හැම සෙබලෙක්ම රට රකින්න යෙදෙනවා කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. වෙන වෙන අරමුණු සඳහාත් හමුදාවට මැදෙන්න පුළුවන්. නමුත් රට රකින්න සෙබළු තමයි වැඩි. ඉතින් ඒ සෙබළෙක් ගැන කතා කරනවා නම් මේ ශාසනය ආරක්ෂා කිරීම, රට ආරක්ෂා කිරීම කියන එක පිනක් වන්නේ රටේ ඉන්න මිනිස්සු ගුණවත් වුණාම තමයි. ඒ කියන්නේ ගුණවත් වෙන තරමට ඒ පින වැඩි. ප්‍රාණඝාත කුසලය මිත්‍යා දෘෂ්ටිකයන් හා සම්මාදිට්ඨිකයන් අතර වෙනසක් තියෙනවා. මොකද සම්මාදිට්ඨික ගුණධර්මයක් සහිත පුද්ගලෙක් මරණයට පත් කරාම පෞසිද්ධ වෙනවා වැඩි. ඉතින් නමුත් හමුදාසබලෙකුට ඇති වෙන චුචිත්‍ය ඒකාන්තයෙන්ම නරකයි කියන කතාව ඇත්තටම මේ මරණය සම්බන්ධයෙන් මේ චුතිචිත්තය කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක මේ වෙනම සාකච්ඡා කළ උද්ද චුතිචිත්තයට ආසන්න චිත්ත වීතියට අරමුණු වෙන කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත තමයි ඊළඟ භවයේ තීරණය කරන්නේ. චුතිචිත්තය තීරණය කරන්නේ නැහැ. මොකද චුතිය කියලා කියන්නේ සිතක් හැටියට විපාකසිතක්. විපාකසිතක් තවත් විපාකයක් ජනනය කරන්නේ නැහැ. ඉතින් නමුත් කලින් කරපු කර්මයක ප්‍රතිඵලයක් හැටියට ඇති වෙන විපාක චිත්ත වීතියක් ඒ චුතියට කලින් ඇති වෙන ඒක තීරණය කරනවා පංචස්කන්ධයක් කොහෙන්ද හොයලා දෙන්නේ කියන එක. ඉතින් ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ තණ්හාවේ තියෙන ශක්තිය.
ඒක ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්.
නමුත් දැන් රට රකින්න පුද්ගලයෙක්ට ඒකාන්තයෙන් අපාටන්ඩ වෙනවා කියලා මේ බුදුදහම අනුව කියන්න බෑ. ඒක තීරණය වෙනවා කර්මානුරූපෝ ගියා කියලා තමයි සමහරු කියන්නේ. ඉතින් ඉහළට ගියාද පහළට ගියාද කියලා හරියටම කියන්න අමාරුයි. නමුත් මේ හමුදාසබලෙකුටත් සිල්පද පහ රකින්න පුළුවන්. දැන් හමුදාසබලෙකුට විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම මාළු අල්ලලා ජීවත් වෙන පුද්ගලයෙක්. එහෙම නැත්නම් සතුන් මරලා දඩයම් කරන වැද්දෙක් ජීවත් වෙන වැද්දෙක්. ඉතින් ඒ වගේ විවිධ රැකියාවල් තියෙනවා මේ අපේ සමාජය තුළ. එතකොට රහතන් වහන්සේලා වැද්දෙකුට මේ සිල්පදේ දුන්නේ නැද්ද කියලා අපේ උදාහරණයක් තියෙනවා අට කතාවේ තැනක. මේ වැද්දගෙන් අහනවා මේ රැටද සතුන් මරන්නේ දවල්ටද? ඉතින් වැද්දා උත්තර දෙනවා නම් රැට මම මරන්නේ කියලා. රහතන් වහන්සේ පනවනවා එහෙනම් දවල් කාලය ඇතුළත 100%ක්ම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදක් වෙනවා. රැට තමන්ගේ ජීවිකාව පිණිස මරණ සතාගේ හැර ඉතුරු සතුන් පිළිබඳව මේ ශික්ෂාපදේ සමාදන් වෙන්න කියලා. දැන් අපි හිතමු දැන් මාළු අල්ලලා ජීවත් වෙන පුද්ගලයෙකුට සමාදන් වෙන්න පුළුවන් මම ජීවත් වෙන්නේ මාළු මරලා. ඒ මාළුන්ව විතරක් මරනවා දැන් මදුරුව මරන්නේ ගෙදෙට එන පත්තෑයෙක්ව නයිකු මරන්නේ ජීවත් වෙන්න කියන්නේ බෑනේ. එතකොට දැන් මේ ශික්ෂාපදේ ඉතා විශාල පරාසයක තියෙන්නේ. එතකොට මේ ජීවිකාව පිණිස මරණ ප්‍රමාණය විතරක් මරලා දැන් Tamanට කේන්ති කියලා තව කෙනෙක් මරණ එක මේ සිල්පදේ මේ ජීවිකාව පිණිස කියලා කියන්න බෑ. ශික්ෂාපදේ රකින්න බැරි ඒ හිඳයි කියලා කියන්න බෑ. නමුත් ඉතින් මේ වගේ වංචනික ධර්මයක් නැතුව Taman අවංකව පටන් ගත්තොත් එක තැනකින් ඒක සර සම්පූර්ණ රැකීමක් නොවුනට 90%ක් විතර රැකිලා තියෙනවා. දැන් අපි දැන් මාළු අල්ලන මිනිස්සෙක් ගත්තත් මේ දවස පුරාම මාළු මරන්නේ නැහැ. අපි හිතමු දැන් දඩයන් කරන මිනිස්සෙක් වුණත් මේ දවස පුරාම වෙඩි තියන්නේ නැහැ.
වෙලාවක්
තියෙනවා. එතකොට දැන් දැන් අපි හිතමු දැන් සමුදා සෝල්තාවතුයෙකුට තමන්ගේ සිතවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් මට අණ ලැබුණොත් විතරක් ඒ අණ ලැබුණු ප්‍රමාණය සතුරන්ට පමණක් ජීවිත හානියක් කරනවා. වෙන කිසිම කුඩා කුරා කූඹියන් ඉඳලා කිසිම සතෙක්ව මරන්නේ නැහැ කියලා ගණන් කරලා බැලුවොත් සංගණනයක් කරලා ප්‍රාණඝාත වලින් 90%ට වැඩිය වළකිනවා ඒ ප්‍රමාණයෙන්ම. එතකොට ඒ පටන් ගන්න තැන නිසා ඊළඟ පියවරට එන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. මොකද මේ ශාසනයේ අපිට තියෙන්න ඕනේ මේ සියලු අවස්ථා සම්පූර්ණ වුණාට පස්සේ මේ නිවන් දකින්න හදන එක නෙමෙයි. ඉන්න මට්ටමේ ඉඳලා රකින්න පටන් ගන්න එකයි. ඒකට තමයි අපිට සද්ධාව ඕනේ. අපිට යම් මූලික ප්‍රඥාවක් ඕනේ. ඒ ඉන්න මට්ටමෙන් මොනවද අපි කරන්න ඕනේ කියන එක දැනගන්න. එතකොට ඒ මට්ටමේ ඉඳලා ඊළඟ මට්ටමට යෑම ඉබේට සිද්ධ වෙන්නේ. මොකද පුණ්‍ය කර්මවල යෙදෙද්දී ධර්ම කාරණා අහද්දී තමන්ගේ හිතටම දැනෙනවා මම මේ දැන් කර කර ඉන්න ප්‍රමාණය නවත්තන්න ඕනේ. දැන් අපි එක සූත්‍රයක තියෙන කාරණාවක් තමයි භාගතුන් වහන්සේ ළඟට එක්තරා පුද්ගලයෙක් යනවා. ඉතින් ගිහිල්ලා භාගතුන් වහන්සේට ඉතාම සද්ධාවෙන් වඳිනවා. ධර්ම ශ්‍රවණය කරනවා. භාගතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතයේහි නරක පැත්ත ප්‍රාණඝාතය කරහම මේ වගේ නරක විපාක ලැබෙනවා. ප්‍රාණඝාතය කරන පුද්ගලයා පහත් පුද්ගලයෙක්. එහෙම එහෙම කියලා දේශනා කරනවා. දැන් අපිටත් අපි පොඩි කාලේ ඉඳලා ඕක අහලා තියෙනවා. නමුත් අපි ක්‍රියාත්මක කළා නෑ. දැන් මේ පුද්ගලයාත් එහෙම පුද්ගලෙයි. නමුත් ඒ පුද්ගලයා එක දවසකදී කල්පනා කරලා බලනවා මම භාගතුන් වහන්සේ පිළිබඳව ගෞරවයක් දක්වනවා. මට භාගතුන් වහන්සේ කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන මේ ප්‍රාණඝාත ශික්ෂාපදයෙන් මේ ප්‍රාණඝාත ශික්ෂාපදේ ආරක්ෂා කිරීම කියන කාරණාව මම තාම සම්පූර්ණ කළා නෑ. එතකොට මම තාම ලොකු හෝ පොඩි හෝ සතුන් මරනවා. නමුත් මම භාගතුන් වහන්සේට ගිහින් වාදිනවා. මේ තියෙන සද්ධා ප්‍රමාණයෙන් මේ වන්දනා ප්‍රමාණයෙන් මට හොඳක් වෙනවද? මම අපායෙන් ගැලවෙනවද? කියලා කල්පනා වුණාම ඒ පුද්ගලයාට හිතෙනවා මේ ප්‍රමාණය මදි. භාගතුන් වහන්සේව සරණ යනවා කියන්නේ භාගතුන් වහන්සේ කියන්නේ අහන පුද්ගලයා. එතකොට ඒ භාගතුන් වහන්සේ සරණ ගියම අපායෙන් බේරෙනවා කියලා කියන්නේ භාගතුන් වහන්සේ කියන දේ ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එම නිසා මම අද සිට ලොකු හෝ පොඩි හෝ කිසිම සතෙක්ව මරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. මෙන්න මේ සමාදන් වෙන ධර්ම කාරණාව කෝටි ගණනකට වැඩිය වටිනවා. ඒ මොකද දවසකට කෝටියක් හම්බ කරන පුද්ගලයෙකුට පවා මරණය අත් වුණොත් එම අපාය උපදින්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා කෝටි ගණන් හම්බ කරන්නේ නැතුව ඇවිල්ලා මේ ධර්ම කාරණේ අහලා සමාදන් වුණොත් සමාදන් වූ මොහොතේම අකාලික ප්‍රතිඵලයක් දෙනවා. ඒ කියන්නේ වැඩි කල්යන් නැහැ. ඒ කියන්නේ දැන් අකාලිකයි කියලා ධර්මයේ කියලා තියෙන මාර්ගසිතට අනතුරු ඵලසිත ලැබීම. නමුත් මේ කාරණෙත් යම් මට්ටමකින් අකාලිකයි. සමාදන් වුණ මොහොතේම මේ සතර අපායි ඉපදින්න හිටපු පුද්ගලයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ මොකද ඒ පුද්ගලයා ඒ මොහොතේ සිට මැරුණොත් ඉපදෙන්නේ හොඳ තැනක. ඉතින් මේ මෙන්න මේ ප්‍රත්‍යක්ෂ කාරණාව එහි පස්සිකයි කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න වටිනවා. ජනාධිපතිතුමෙකුටවත් වැඩ නවත්තලා ඇවිල්ලා බලන්න කියන්න වටිනවා. රජෙකුටවත් මේ සියලු වැඩ කටයුතු නවත්තලා ඇවිල්ලා මේ කාරණේ අහන්න කියලා කියන්න වටිනවා. ඊට අමතරව නුවණැත්තන් තමා කෙරෙහිලා මේ සංසන්දනය කරලා නුවණින් මේ ප්‍රත්‍යවේක්ෂා කරලා තමා තුළ උපදවා ගන්න ඕන කාරණාවක්. ඉතින් මේ ධර්මයේ තියෙන සියලු ගුණ සහිත ධර්ම කාරණාවක් තමයි මේ ප්‍රාණඝාතයෙන් මම ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව. ඉතින් මේ කාරණාව මට හිතෙන්නේ අති විශේෂයි. කෙනෙක් තුළ උපදවා ගත්තොත් ඒ පුද්ගලයාගේ සංසාරය වෙනස් කරගත්ත වෙනවා. ඒ කියන්නේ මන්සන්දියක් මේක.
අනිවාර්යයෙන්.
ඉතින් ඒ ශික්ෂාපදයක් හරියට සමාදන් වෙනවා කියන්නේ මේ සංසාරයේ සම්දිස්ථානයක්.
සම්දිස්ථානයක්.
ඉතින් ඒ නිසා මේ හමුදාසෙ බලුකට උනත් යම් ආකාරයක සිල්පදයේ සියල 100ක් රකින්න බැරි.
ඔව්.
වෘත්තියකයේ දෙන යම් කෙනෙකුට පටන් ගන්න කියන්න තියෙන්නේ තමන් ඉන්න තැනින් කරන්න පුළුවන් ප්‍රමාණය. ඊට පසුව ඒක දියුණු වෙන ආකාරය භාගතුන් වහන්සේම තමයි දන්නේ. ඒ ආකාරයට අවස්ථා ලැබෙනවා. මොකද සියලුම හමුදා නිලධාරීන්ට එකම කාර්යයක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ තමන්ගේ නිලය වෙනස් වෙනවා, ස්ථාන මාරු වෙනවා, ඒ වගේ වෙනස්කම් වලට ලක් වෙලා තමන්ට වඩා පහසුවෙන් සිරලකින්න පුළුවන් තැන් වලට යන්න පුළුවන් වෙනවා කියන එක භාගතුන් වහන්සේගේ මානුභාවයක් වෙන්න ඕනේ මේ පටන් ගන්න පුද්ගලයාට. ඉතින් පටන් ගන්න පුද්ගලයාට තියෙන්න ඕනේ සද්ධාවයි වීරයයි. අනිවාර්යයෙන්ම මේ දේ භාගතුන් වහන්සේ ලබා දෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් නම් භාගතුන් වහන්සේ අප සියල්ලම ඉතුරු කළා නිවන් පුර වඩින්නේ නැහැ. අප තුල සද්ධාවයි වීරයයි තිබිය යුතුයි. ඒ නිසා තමන් ඉන්න රැකියාවේ තමන්ට පුළුවන් ශික්ෂාපද ප්‍රමාණය හරියටම දකින්න. දැන් බොහෝ රැකියාවන් තුල හොරකමක් කරන්න අවස්ථාවක් නැහැ. නමුත් බොරු කියන්න අවස්ථාවකුත් නැහැ. තමන්ගේ රැකියා ස්ථානයේ බලාපොරොත්තු වෙනවා තමන් බොරු නොකියයි කියලා. ඉතින් ඒ නිසා අනික් සිල්පද රකින්න අමාරුයි කියන එක බොහෝ සෙයින්ම මේ ව්‍යාජ ප්‍රකාශයක් කියලා කියන්න පුළුවන්. නමුත් දැන් මේ වගේ අමාරු තැනක ඉන්න පුද්ගලයෙකුට පවා ඉතින් හමුදා නිලධාරියෙකුට සිල්පද 4ක් සර සම්පූර්ණයෙන් රැකලා ඉතුරු සිල්පදේ 90%ක් රකින්නවා කියන්නේ 10%යි මගේ හැරලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම ඉතින් ඔහු මහා සීලවන්තයෙක්.
ඔව්. එහෙම නේද? තමන්ට හැකියාව ලැබුණු පරිපූර්ණත්වයට පත් කරගත්තු දේවල් ගැන හිතනවා විනා අහිමි වී ගිය දේවල් ගැන හිතන්නේ නැතුව ඉදිරියට යනවා නම් හොඳයි. අපිට අර මගහැරුණ යම් දෙයක් මට හිතෙන විදිහට අපි කතා කරගෙන ආපු රටාවත් එක්ක ඔපරේෂන් එකක නැත්තම් ශල්‍ය කර්මයකදී සහ මේ හදිසි අනතුරු වාට්ටුවකදී විශේෂයෙන්ම ප්‍රතිකාරය කරද්දී රෝගියෙකුට ඒ අදාළ භාරකාරත්වයේ උසුලන කෙනාගෙන් අවසර ගැනීම ආදී කියන කටයුතු සම්බන්ධයෙන් කොහොමද වෙන්නේ කියලා.
මේ කාරණය ඉතා බැරෑරුම් කාරණයක් බවට පත් වෙනවා. මොකද මේ දෙමව්පියෝ සම්බන්ධයෙන් දරුවන්ට තීරණයක් ගන්න වෙන අවස්ථාවක් යෙදුනොත් ඉතින් බොහෝ හිතවත් වෛද්‍යවරුන්ගෙන් සාකච්ඡා කරලා බැලුවාම මේ කාරණය පිළිබඳ පැරණි දැනට පවතින ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් වෙලා මේ තීරණ ගැනීමට පවුල ඥාතීන් සම්බන්ධ කරගන්නේ නැතුව ඉන්න තීරණයක් තියෙනවා බටහිර රටවල කියලා එහෙම ආරංචියක් අපිට ලැබුණා. නමුත් ඉතින් ඒ තාක් යම් අවස්ථාවකට මුහුණ දෙනවා නම් මේ ධර්මයේ අනුව කියන කාරණාව යම් ශල්‍ය කර්මයකට යොමු වෙන්න කලින් යම් පුද්ගලයෙක් වෙනුවෙන් තව පුද්ගලයෙකුට අනුමැතිය දෙන්න අවස්ථාවක් ලැබුණොත්. මොකද සාමාන්‍යයෙන් නම් ඒ ශල්ල කර්මයට ලක් වෙන පුද්ගලයාට සිහිය තියෙනවා නම් ඒ පුද්ගලයාගෙන් අනුමැති ගැනීම තමයි වඩා මේ උචිත. මොකද තමන්ගේ ජීවිතයට පිළිබඳ තමන්ට අයිතියක් තියෙනවා. ඒක තමයි දැන් තමන්ගේ ජීවිතය නැති කර ගැනීම ප්‍රාණඝාතයට අයිති වෙන්නේ නැහැ. දැන් සමහරු හිතන සිය දිවි හානි කර ගැනීම ප්‍රාණඝාතයක් කියලා. එහෙමනම් ඉතින් පරමත්ත පාරමිතාව බුදු ධර්මයෙන් අයින් කරන්න ඕනේ. ඉතින් මොකද තමන්ගේ ජීවිතය ගැන
සසීරණකේ තියෙන විදියක් නැහැ ජාතක පොත.
එහෙම තියෙන විදියක් නැහැ. ඉතින් ඒ වගේ දැන් තමන්ගේ ජීවිතයේ පිළිබඳ අයිතිය තමන්ට තියෙනවා. තමන්ගේ ජීවිත කාට හරි දෙනවද? තමන්ගේ අවයවයක් දෙනවද? ඒ අයිතිය තමන්ට තියෙනවා. නමුත් ඒ පිළිබඳව තව කෙනෙකුට අයිතියක් දක්වන්න පුළුවන් නම් තමන්ගේ දෙමව්පියන්ට තමයි. මොකද භාගතුන් වහන්සේ තමන්ගේ දෙමව්පියන්ට මේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරලා තියෙනවා නොඑක් තැන්වලදී. මොකද ශාසනයට ඇතුළත් වෙන්න දෙමව්පියන්ගේ අවසර ගන්න ඕනේ. ඊට අමතරව මහබෝසත්තුරු දරුවෝ දන් දීලා තියෙනවා. දරුවන්ගෙන් අවසරයක් නැතුව
සන්තරජාතකය අපිට හොඳට පැහැදිලි
වෙනවා. ඒ නිසා මේකෙදී දැන් මෙතන බැරෑරුම් කටයුත්තක් එන්නේ ඥාතීන් හෝ වෙන කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අසං කිරීමේදී. ඉතින් දැන් ශල්ල කර්මයක් කිරීමේදී සමහර තැන්වලදී අපිට ආරංචි වෙනවා මේ හෘද ආබාධයක් හැදුනට කමක් නැහැ, අංශ භාගය හැදුනට කමක් නැහැ, මේ ශල්ල කර්මයේ වැරදුනට කමක් නැහැ කියලා. ඒ වගේ නොඑක් ආකාරයෙන් ප්‍රකාශයන් පිළිබඳව තමන් අනුමැතිය දක්වන්න ඕනේ කියන එක. ඉතින් මේකේ මේ නීතිමය පැත්තවත් වෛද්‍ය විද්‍යාත්මක පැත්තවත් මේ අපි කතා කරන්නේ මේ ධර්මානුකූල පැත්ත. ඒකෙදි යම් ප්‍රකාශයක් තියෙනවා නම් මොනව වුණත් කමක් නැහැ කියලා. ඒ කියන්නේ මරුණත් කමක් නැහැ කියලා ප්‍රකාශයක් අපි මේ අනුමැතියක් දෙනවා නම්, එහෙම ප්‍රකාශනයකට අනුමැතියක් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී මරණයක් ඇති වුණොත් ප්‍රාණඝාතයක් තියෙනවා. ඒට ඒ කාරණාවට අසංකරේ දරුවෙක් නම් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් නම් ප්‍රාණඝාතයට අමතරව ආනන්තර පාප කර්මයක් වෙනවා. දැන් මේක ශල්ල කර්මයක් කිරීමේදී අවිනිශ්චිත තත්වයක තියෙන්නේ. නමුත් අර දැඩි සත්කාර ඒකකේ යන්ත්‍රවලට සම්බන්ධ කරලා තියෙන කෘතිම ශ්වසන පද්ධති, ශ්වසන යන්ත්‍ර ආදී මේ
දේවල් වලට
ඔව් මේ ඒ වගේ මේ යන්ත්‍ර වලට සම්බන්ධ කරලා තිබීමේදී ඒයින් ඉවත් කරන්න තමන් තීරණයක් දෙන්න එපා කියන එක තමයි ධර්මානුකූලව විග්‍රහයක් හැටියට කරන්න තියෙන්නේ. මොකද මේ එහෙම කරොත් එහෙම ඒක ආනත්තික වශයෙන්ම කෙලින්ම ප්‍රාණඝාතයට සම්බන්ධ වෙනවා. දැන් ශල්ල කර්මයක් කරද්දී අපි අසං කරනවා නම් කුමක් සිදු වුණත් කමක් නැහැ කියලා. ඒ ශල්ල කර්මය නිසා අවුරුද්දකින් මරුණත් අසං කරන වෙලාවේ ප්‍රාණඝාතය සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ ඒක සුළු කොට තකන්න එපා කියලා කියන්නයි කියන්නේ. ඉතින් නමුත් දැඩි සත්කාර ඒකකයේ ඉන්න පුද්ගලයෙක්ගේ හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙමින් පවතිද්දී දැන් වෛද්‍ය විද්‍යාත්මකව සමහරව ප්‍රකාශයක් කරනවා මේ බ්‍රේන් ඩෙඩ් කියලා, මේ මොළය මැරිලා කියලා තත්ත්වයක්. ඉතින් ඒක වෛද්‍ය විද්‍යානුකූලව යම් තත්ත්වයක් වුණාට මේ දහම ක්‍රියාත්මක වෙන්නේ කුසල් අකුසල් අනුව මිසක් මේ බුදු දහම අනුව මිසක් මේ වෛද්‍ය විද්‍යාව අනුව නෙමෙයිනේ. ඉතින් ඒ නිසා දැන් හෘද වස්තුව ක්‍රියාත්මක වීමේදී අපේ බුදු දහමේ සඳහන් කරලා තියෙන්නේ මේ මනස කියන ඉන්ද්‍රිය හෘද වස්තුව ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට ඒ පුද්ගලයා මරණයටපත් වෙලා කියලා ඒකාන්තයෙන්ම තීරණයකට එන්න බෑ කිසිම ආකාරයෙන් බුදු දහමට අනුව. ඒ නිසා ඒ පුද්ගලයාගේ අවයව ගන්නවද, ඒ මේ පද්ධති වලින් අයින් කරනවද, යන්ත්‍ර වලින් අයින් කරනවද කියලා තීරණයක් ගනිද්දී තමන්ට යම් අකුසල කර්මයක් වෙන්න පුළුවන් කියන එක හිතේ තියාගන්න. හැබැයි දරුවන්ට නම් මේ සම්බන්ධයෙන් ඉවත් වෙන්න කියලා කියන්න තියෙන්නේ. මොකද ආනන්තර පාප කර්මයක් කරාම තියෙන බරලුම්කම නිසා. මොකද දැන් එතන කියන්න පුළුවන් මේ අපිට ප්‍රාණඝාත චේතනාවක් නැහැ, මේ අපි මේ වෛද්‍ය කර්මයට මේ උදව් කරා විතරයි කියලා. එහෙම බේරෙන්න පුළුවන් නම් මේ දේවල් වලින් අපිට එහෙනම් අපේ ජීවිතේ බේරගන්නයි අපි මේ කරේ, අපේ තව කෙනෙක්ගේ ජීවිතේ බේරගන්නයි මේ පාප කර්මය කරේ කියලා බේරෙන්න පුළුවන්කමක් තියෙන්නත් ඕන. ඉතින් එහෙම වෙන වෙන හේතු දක්වලා බේරෙන්න මේ කර්ම වලින් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මොකද දැන් යම්කිසි දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි හිටියනම් අපිට මේක තීන්දුවක් දෙන්න මේ කර්මය පළ දෙන්නේ මෙහෙමයි කියලා මේක බේරගන්න තිබ්බ නිදහසට කරුණු කියලා. නමුත් මේ භාගතුනාංශ දේශනා කරලා තියෙන සබහා ධර්මයේ ශක්ති විශේෂා කර්මය කියලා කියන්නේ කර්ම ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ තත්ත්වයන් සම්පූර්ණ කරාම මේ දේවල් සිද්ධ වෙනවා. ඒක හරියට අපි කලින් සඳහන් කරා වගේ අර බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා වගේ දෙයක්. ඒ බෝම්බය තුළ යම් ශක්තියක් තියෙනවා. අපි දැනගෙන වයර් කැපුවත් නොදැනගෙන වයර් කැපුවත් පුපුරන්න අවශ්‍ය එක කැපුණා නම් ඒක පුපුරනවා. ඉතින් අපි අකමැති වුණා කියලා පුපුරන්න නැතුව ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා මෙතන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ගියාන්තර කල්පේ අවුරුදු 20000 කාලේ බුද්ධ ශාසනය වරද්දගත්ත පුද්ගලෝ නම් අවීචියට ගිහිල්ලා පොඩි විවේකයකට හරි මේ ශාසනය දැකලා තියෙනවා. මාළුවෙක් වෙලා හරි දැන් අපිල කපිල මත්සයා වගේ මාළුවෙක් වෙලා එහෙම දැකලා තියෙනවා. නමුත් දැන් මේ ශාසනයේ වැඩි වැඩක් කරොත් එම මෛත්‍රී බුදුහන්තුන් ශාසනය දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඊළඟ අන්තර කල්පේ අවුරුදු 100කට අවශ්‍ය කිත් වෙනකොට 80000 තිබ්බ ශාසනය එහෙම පිටින්ම ඉවරලා ඉවරයි. අවසන් වෙලා ඉවරයි. ඊට පස්සේ මේ අන්තර කල්ප ගණනාවක් ගිහිල්ලා මේ මහා කල්පේ විනාශ වෙලා මහා කල්ප වලින් 1.140ක්ම බුද්ධ ශුන්‍යයි. බුදුරජාන් වහන්සේලා 15 වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් දැන් වරද්ද ගත්තොත් නම් ආයි කල්ප අසංඛ්‍යකින් මහා කල්ප අසංඛ්‍යකින් තමයි ශාසනයක් පවතින්නේ. ඉතින් ඒ හින්දා මේ සුළු පොඩු මගහැරීමක් නෙවෙයි මේ සැරේ සිද්ධ වෙන්නේ.
හොඳයි. එසේනම් පවට බිය ඇති කරගන්න පිනට නැඹුරු වන්න ඔබ හැම දිනාටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මම හිතනවා ඉතාම සාරගර්භ සාකච්ඡාවක් අපි මා කරන්නේ. මොකද සුළු කාරණා ගොන්නක් එකට එකතු කරගෙන නමුත් ඒ සියල්ලම ඔබට ඔබේ ජීවිත හැඩගස්වා ගන්න ධර්මෙහි යම් ගැටලුවක් තිබුණා නම් ඔබට ඒ සම්බන්ධයෙන් එය මැනවින් निराකරණය වෙන ආකාරයට සමිඳ රණසිංහ මහත්මයා අපට පහදා දුන්නා. ගෞරවනීය ප්‍රණාමය ඔබතුමාට පුද කර සිටිනවා. නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනය ඔබතුමාට තව තවත් මෙවැනිම ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පවත්වමින් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සිංහල කියලා ලඝු කරන්න අවශ්‍ය නැහැ සදැහැති බෞද්ධ ජනතාව සියලුම දෙනා දහමින් සන්නද්ධ කරන්න ඔබතුමාට හැකියාව ලැබේවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ඔබට සමාජගත කරන්න අපිට දායකත්වය ලබා දුන්නේ එංගලන්තයේ පදිංචි සමන් සිල්වා මහත්මයා. එතුමා බොහෝම කැමැත්තෙන් මේ වැඩසටහන නරඹන ලංකාවට පැමිණි විටකදී අපේ සමිඳ මහත්මයා මෙහෙවන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සෑම මාසකම හතර නිරිදා වේ පැවැත්වෙන උදෑසන 8 සිට දහවල් 1 දක්වා පැවැත්වෙන මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන සමන් සිල්වා මහත්මයා මේ ලංකා විතරේ වැඩසටහන් පහුගිය මම හිතනවා වැඩසටහන් 17කදී පමණ එහි වැඩසටහන් 7-8ක පමණ දායකත්වය ලබාගෙන සදහැසිතින් මේ සඳහා දායකත්වය ලබා දෙන්නට යෙදුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ අර එතුමත් සම්බන්ධ වෙච්ච මේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවැත්වෙන එම භාවනා වැඩසටහනට අමතරව නැත්නම් ධර්ම සාකච්ඡාමය වැඩසටහනට අමතරව භාවනා පන්තියක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම හැම මාසකම පළවෙනි සෙනසුරාදා සවස 3 සිට සවස 7 දක්වා තලවතුගොඩ සුගතාරාමේදී. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා සමිඳ රණසිංහ මහත්මයාගේ මෙහෙවීමෙන් පැවැත්වෙන භාවනා වැඩසටහන භාවනා පන්තිය තලවතුගොඩ සුගතාරාමේදී හැම මාසකම පළවෙනි සෙනසුරාදා සවස 3 ඉඳලා 7 වෙනකම් පැවැත්වෙනවා. එසේනම් අපි අද දවසේ වැඩසටහන සමුදෙන්න සූදානම්. ඔබත් කැමතිනම් මේ සා විශාල ධර්ම ඥානයක් සමාජගත කරවන සම්නිවේදනය කරවන කංකා විතරණී වැඩසටහන සඳහා තමන්ගේ සදැහැති දායකත්වය දක්වන්න අමතන්න 0111-7215-288 හෝ 0111-2689-307 කියන දුරකථන අංකයෙන් එවිට ඔබට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එසේනම් සමිඳ රණසිංහ මහත්මයාට යලිත් පිං දෙමින් මේ කටයුත්තට දායකයන් සම්බන්ධයෙන් අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරලා වැඩසටහන නිමා කරන්න සූදානම්.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සැමට තෙරුවන් සරණයි.